යෝජන ස්ථීර කරමින් කතා කිරීමට ඔන්ඩබල් තිලින සමරකෝන් ඉහ 10 මිනිට්ස්.
ගරු කතානායකතුමනි, අපේ ගරු මන්ත්‍රී විජේසිරි බස්නායක මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු රටේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තබාන අවස්ථාවේ විවාදයට අදාළව මම ඔහුගේ යෝජනාව ස්ථිර කරනවා. ඒ ස්ථිර කරමින් මම මේ අවස්ථාවේ මේ සභාවට කරුණු කීපයක් ගෙනහැර දක්වන්නට උත්සාහ කරනවා. එතුමාගේ අදහස් දැක්වීම ඇතුළේ විශේෂයෙන්ම මේ යෝජනාව ඉදිරිපත් කරපු අපේ මන්ත්‍රීවරයා ඉදිරිපත් කරපු කරුණුත් එක්ක ඔහු ඉදිරිපත් කරපු කරුණුවලට අමතරව යමක් මා විසින් ඉදිරිපත් කරන්නට උත්සාහ දරනවා. ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේදී ප්‍රකාශ වුණා අපි නිදහසෙන් පස්සේ ආර්ථිකයක් විදිහට මුහුණ දුන්නු දරුණුතුම ආර්ථික අර්බුදය පහුගිය වර්ෂවලදී විශේෂයෙන්ම 2022-23 වගේ වර්ෂවලදී අපි මුහුණ දුන්නා. ඊට පස්සේ මිනිසුන්ගේ අලුත් බලාපොරොත්තුත් එක්ක නව ආණ්ඩුවක් රටේ බිහිවීමත් එක්ක 2024 වර්ෂයේ අගභාගයේ වෙන විට රටේ ආර්ථිකය ක්‍රමානුකූලව යම් සැලකිය යුතු මට්ටමකට වර්ධනය කරලා සමාජයේ ආර්ථික හැමසේස්ත්‍රයක්ම යම්කිසි තලයකට ඉහළට ඔසවා තබන්නට අපිට හැකි වුණා. ඉතින් මේට අදාළ කරුණු අද අපි සභාවට ඉදිරිපත් කරන්නේ මොකද අපි දකිනවා මේ සමාජය ඇතුලේ යම් යම් කතාබහවල් සිද්ධ වෙන අවස්ථාවලදී ඒ වගේම මේ සභාව ඇතුලේ යම් යම් කතාබහවල් සිද්ධ වෙන කතාවල් සිද්ධ වෙන අතරතුරදී නිවැරදි කරුණු වගේම වැරදි කරුණුත් සමාජගත වෙනවා. ඉතින් මේ සභාවේ ඉන්න අපේ ගෞරවනීය මන්ත්‍රීවරුන්ට යම් අවබෝධයක් දීම ඒ වගේම අපේ රටේ සමස්ත ජනතාවට ආර්ථිකයේ වර්තමාන තත්ත්වය සහ අපේ වැඩපිළිවෙල පිළිබඳව යම් අවබෝධයක් ලබා දීම සඳහා තමයි අද අපි මේ විදිහට සාකච්ඡාවට ගන්නෙ. එතකොට 2024 වර්ෂයේ 2024-2025 වර්ෂයේ පසුගිය මාස කිහිපයන් ඇතුළත අපේ රටේ මූර්ත ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරලා තියෙනවා. ඒ කියන්නේ භාණ්ඩ විදිහට ගත්තට පස්සේ රටේ ආර්ථිකය යම්කිසි විදිහකට වර්ධනය වෙමින් තියෙන බවට කරුණු ඕනතරම් තියෙනවා. ඒ වගේම තමයි 2024 දී පවත්නා වෙළඳපොළ මිලානුව, ඒ කියන්නේ මේ වෙලාවේ තියෙන වෙළඳපොළ මිලානුව රුපියල් බිලියන 29,898 දක්වා අපේ දළදේශීය නිෂ්පාදිතය ඉහළ නංවා ගන්නට අපිට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම 2025 වර්ෂයේ වෙද්දී මේක ක්‍රමානුකූලව ඉහළ යන තත්ත්වයක් දක්නට ලැබෙනවා. ඒ වගේම වර්තමානයේ ගත්තාට පස්සේ ජුනි වගේ වෙනකොට 4.8% වර්ධනයක් මේ වෙනුවට සිද්ධ වෙමින් තියෙනවා. ඒ වගේම තමයි 2025 වර්ෂයේ අවසාන වෙද්දී අපේ දළදේශීය නිෂ්පාදනය 5%කට වඩා වර්ධනයක් අපේක්ෂා කරලා තියෙනවා. ඉතින් මේ කාරණා තුලින් අපේ ආර්ථිකය යම්කිසි විදිහකට ඉහළට ඔසවා තබලා අපේ ජන ජීවිතය සමස්ත ආර්ථික ක්‍රියාවලිය යම්කිසි ඉහළ තැනකට ගන්න අපි ආණ්ඩුවක් විදිහට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි එතුමාගේ කතාව ඇතුළේ කියවුණා කාර්මික අංශය 9.7%ක්, සේවා අංශය 2.8%ක්. ඒ වගේම තමයි විශේෂයෙන් කතා කරන්නට ඕන කාරණිය මෙවැනි පහුගිය කාලේ බංකොලොත් විච්ච, එහෙම නැත්නම් ස්ට්‍රක් විච්ච ආර්ථිකයක් අපේ රට ඇතුලේ ක්‍රියාත්මක වුණාට පස්සේ අපිට පුළුවන් වෙලා තියෙනවා සේවා විවුක්තිය, එහෙම නැත්නම් රැකියා නොකරන ජන ප්‍රජාව යම් කිසි විදිහකට පහළ මට්ටමකට ගේන්න. මේක 4.5% සිට මේ වෙනුවට අපි 3.8% දක්වා අඩු කර ගැනීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි උද්ධමනය 2025 ජූලි වෙනුවට 0.3% ගේන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඇත්තටම මේක 0.01% ආසන්න අගයක රඳවා ගැනීමත් ඉතාම විශිෂ්ට ක්‍රියාවලියක්. ඉතින් මෙවැනි ස්ථාවර විච්ච ආර්ථිකයක් තමයි රට ඇතුලේ අපි නායකත්වය දෙමින් මේ වෙනුවට මුහුණ දෙමින් අපි පවත්වාගෙන යමින් තියෙන්නේ. ඒ වගේම තමයි රට ඇතුලේ දේශීය නිෂ්පාදන සහ දළදේශීය නිෂ්පාදනයට අදාළ කරුණු කාරණා ඒ ආකාරයට ඉදිරිපත් කරද්දී විශේෂයෙන්ම මූල්‍ය ස්ථාවරත්වයට අදාළ කරුණුත් අපි ඉදිරිපත් කරන්නට ඕන. ඉතින් මේ මූල්‍ය ස්ථාවරත්වය රට ඇතුලේ මේ වෙනුවට ක්‍රමානුකූලව ගොඩනැංවීමෙන් තියෙනවා. ඒ වගේම තමයි රටේ සමස්ත ඉතුරුම් මේ වෙනුවට වර්ධනය වෙමින් තියෙනවා. උදාහරණයක් විදිහට 2023 126ක් විච්ච එක 2024 128 දක්වා වර්ධනය වෙලා තියෙනවා. එතකොට එවැනි ඉතුරුම් වර්ධනයක් රට ඇතුලේ ක්‍රියාත්මක කරද්දී අපි ආයෝජනයට වැඩි වඩා අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි බැංකු අතර මුදල් හුවමාරු විශේෂයෙන්ම මහ බැංකු අතර මුදල් හුවමාරුව සිද්ධ වෙනකොට නිත්‍ය පහසුකම් තැන්පතු අනුපාතය 7.25ක රඳවා ගනිමින් ඒ වගේම නිත්‍ය ණය පහසුකම් අනුපාතය 8.25ක රඳවා ගන්නා අතරතුර රටේ සාමාන්‍ය පොලී අනුපාතය 12-14 ආසන්නකයක රඳවා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි පෞද්ගලික ණය ගැනීම 16%කට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට මේ හැම දෙයක්ම අපි පවත්වාගෙන යමින් කියන්නේ සමස්ත බැංකු පද්ධතිය ඇතුළත ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහුගිය කාලේ වගේ 2%කට 2% පවත්වා ගනිමින්. ඉතින් ඒ වගේම තමයි කොටස් වෙළඳපොලේ ගනුදෙනු ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ගත්තාට පස්සේ අපේ විරුද්ධ මතධාරණ එහෙම නැත්නම් වෙනත් දේශපාලන මතධාරණ අපේ රටේ ආර්ථිකය අස්ථාවරයි එහෙම නැත්නම් රටේ ආර්ථිකය ආපස්සට ගමන් කරන්නේ කියන කරුණු කාරණා ඔවුන්ගේ පැත්තේ ගෙනහර දක්වන්නට උත්සාහ කරත් සමස්ත ආර්ථික ක්‍රියාවලිය තුළ හරියට විචක්ෂණශීලීව හරියට අධ්‍යයනය කරලා බැලුවා නම් අපේ ආර්ථිකය ඉතාම ඉහළ තැනකට වර්ධනය වෙමින් පවතිනවා. ඒ වගේම ජංගම ගිණුමේ ශේෂය 2024 වෙද්දී 1.1ක් තිබ්බ එක 1.5 දක්වා අපිට වර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා USD බිලියන් විදිහට ගත්තාට පස්සේ. ඒ වගේම තමයි වෙළඳ ගිණුමේ ශේෂය යම් කිසි විදිහකට වර්ධනය වෙලා තිබ්බත් රටේ අපනයනය එක පැත්තකින් වර්ධනය වෙන ගමන් රටේ ආනයනයත් අනිත් පැත්තෙන් මේනුවට වර්ධනය වෙලා තියෙනවා. විශේෂයෙන්ම පහුගිය කාලේ අපිට රටට වාහනයක්වත් ගෙන්න ගන්නට බැරි තැනකට අපේ ආර්ථිකය අප්සෙට් වෙලා තිබ්බේ. ඒවා වෙනස් කළා රටේ සාමාන්‍ය ජන ජීවිතයේ එදිනෙදා අවශ්‍ය යාන වාහන ගෙන්න ගන්න පුළුවන් විදිහට අපේ ආර්ථිකය යම් කිසි තැනකට අපිට ගේන්න පුළුවන් වෙලා තියෙනවා. අපනයනය 2024 ජුනි දක්වා බලපුවාම USD බිලියන් 6.1ක් තිබ්බ එක ඒක 6.5 දක්වා අපිට වර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි රටේ අපනයනය ආනයනය ගැන කතා කරනකොට විශේෂයෙන්ම සේවා අංශයේ සුද්ධ ලැබීම අපිට වර්ධනය කරගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. 2024ට සාපේක්ෂව බැලුවට පස්සේ 1.9ක් විච්චක 2.1 දක්වා USD බිලියන් විදිහට ගත්තාට පස්සේ ඒ තැනට අපිට වර්ධනය කරගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. එතකොට සේවා ආර්ථිකය විදේශීය සේවා ආර්ථිකය ගැන අපි විශේෂයෙන් කතා කරද්දී අපිට මුහුදු සහ ගුවන් ප්‍රවාහන සේවා ඒ ආශ්‍රිත පැත්ත දියුණු වෙලා තියෙනවා. ඒ වගේම සංචාරක ඉපයීම් දියුණු වෙලා තියෙනවා. ඒ වගේම තමයි පරිගණක සහ තොරතුරු තාක්ෂණය අපනයන සේවා අපනයනයට අදාළ පැති දියුණු වෙලා තියෙනවා. එතකොට පහුගිය කාලේ ගත්තට පස්සේ අපේ රටේ සංචාරක ක්ෂේත්‍රයට මොන වගේ ප්‍රමුඛතාවයක්ද ආණ්ඩුව පැත්තෙන් ලැබිලා තිබ්බේ කියන දේවල් හරියට සලකලා බලපුවාම අපි වර්තමානයේ සූදානම් වෙලා තියෙනවා සංචාරක කර්මාන්තය ආශ්‍රිතව මුහුණ දෙන සහ මුහුණ දෙමින් තියෙන ප්‍රශ්න විසඳීම සඳහා ජනාධිපති කාර්යසාධන බලකායක් හදලා ඒවා වඩා හොඳ තැනකට ගෙනල්ලා රට සංචාරකයන්ගෙන් ලැබිය යුතු ආදායම එහෙම නැත්නම් සංචාරක ක්ෂේත්‍රයට අදාළ ලැබිය යුතු ආදායම යම් කිසි විදිහකට ඉහළ තැනකට
ගෙන.
ස්තුතියි කතානායකතුමනි. ඒ වගේම තමයි විදේශ සේවා නියුක්තියන්ගේ ප්‍රේෂණය. ඒ වගේම තමයි කතා කරන්න ඕන කාරණයක් විනිමය අනුපාත පිළිබඳව ගත්තාට පස්සේ 2023-24 කාලයේදී ඩොලරක යගේ 327-328 ගියපු කාලයක් තිබ්බා. හැබැයි අපි බලයට එන්නට කලින් ඡන්දයක් රට ඇතුලේ ක්‍රියාත්මක වෙද්දී විපක්ෂයේ මන්ත්‍රීවරු විපක්ෂයේ ඒ නායකත්වය ඇතුළු පිරිස මොකක්ද කිව්වේ? ඩොලරේ යගේ රුපියල් 400ට යයි කිව්වා. හැබැයි අද අපි 300කට ආසන්න අගයක අපි රඳවාගෙන මේ ඉතාම හොඳ කළමනාකරණයකට ලක් කරලා තියෙනවා. එතකොට ඊට අමතරව ගත්තට පස්සේ අපනයන ක්ෂේත්‍රයට අදාළව පහුගිය කාලේ මූණ දුන්න ප්‍රශ්න ටික අපිට හොඳට කළමනාකරණය කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඇමරිකාවෙන් පනවපු තීරුබාදු අපි 44% දක්වා අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අපේ සමහර අදහස් දක්වන ආර්ථික න්‍යායාචාර්යවරු මොනවද කිව්වේ නේද? ලෝකේ කොයි රටටද දුන්නා මෙහෙමයි කියලා. දැන් ඊයේ වෙද්දි ඉන්දියාවට ලැබිච්ච රිසල්ට් එක මොකක්ද? හැබැයි අපි මේනට ඒක හරියටම කළමනාකරණය කරලා ඉතාලම යහපත් තැනකට ගේන්න පුළුවන් වෙලා තියෙනවා. ඒතොර දකුණු ආසියා කලාපේ අපි මේ 120කට ආසන්න ගානක මේක රඳවා ගැනීමම ඉන්දියාවට ඊයේ පනවපු තීරුබදු තත්වයන් එක්ක අපි හිතනවා අපේ අපනයන ක්ෂේත්‍රයේ නව ගැම්මක් අපිට ඉදිරියේදී ගන්නට පුළුවන් වෙයි කියලා. ඉතින් අර ආර්ථික න්‍යායාචාර්යවරු අදහස් දක්වන අය අපේ විපක්ෂයේ ගත්තට පස්සේ පහුගිය කාලේ ඔවුන්ගේ න්‍යාය කොතනද තිබ්බේ, න්‍යායේ භාවිතාවේ කොතනද කියන දේ පිළිබඳව අපි මේ කරගෙන යන ආර්ථික වැඩපිළිවෙලත් එක්ක ඕනතරම් හොඳට සමාජයේ ඉදිරියේදී දිස්වමින් තියෙන මොහොතක්. ඉතින් මෙන්න මේ විදිහට ගත්තට පස්සේ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වයත් අපි යම්කිසි සැලකිය යුතු තැනකට, විශේෂයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා, රේගුව හරහා, ඒ වගේම තමයි සුරාබදු කියන ඒ ශ්‍රේෂ්ඨ හදා දේශීය ආදායම් ඉහළ නංවා ගන්න අපිට හැකියාවක් ලැබිලා තියෙනවා. හැබැයි පහුගිය කාලේ ගත්තට පස්සේ විශේෂයෙන්ම බදු සහන දුන්නේ ලබා දුන්නේ කවුද පහුගිය ආණ්ඩුවේ
ගත්තට පස්සේ?
ඔබම ඉස්තුති කතා නැගතු විනාඩියක් මම ගන්නවා. ඉතින් මේ විදිහට ගත්තට පස්සේ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වයේ යම්කිසි විදිහකට කළමනාකරණය කරලා රාජ්‍ය ආදායම සැලකිය යුතු මට්ටමකින් පවත්වාගෙන යමින් මේ සියලු දේවල් අපි මේ විදිහට කළමනාකරණය කරන ගමන් රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ඒ වගේම තමයි සේවසේක වැටුප් පැඩිකිරීම, විශ්‍රාම වැටුප් පැඩිකිරීම, මහජනාධාර වැඩිකිරීම, ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති, මහා මාර්ග, වාරි මාර්ග, නගර නිර්මාණ, ඒ සියලු කටයුතු ඉතාම හොඳින් පවත්වාගෙන යමින් තියෙන මොහොතක්. ඒක නිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු තවත් අපි ගැන සැකසිතමින් ඉන්න ඕනම කෙනෙකුට මෙන්න මේ ආර්ථික දත්ත හරියට විශ්ලේෂණය කරලා අපේ රට කොයි තැනකද තියෙන්නේ කියලා සොයා බලලා අපේ රට ඉතාම හොඳම ආර්ථික ස්ථාවරත්වයකින් සහ ප්‍රවර්ධනය වන ආර්ථික රටාවක් තුල අපි ඉන්නවා කියන දේ පිළිබඳව මේ සභාවට ඉදිරිපත් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. ස්තුතියි කතානායකතුමනි.